සභාව කල් තැබීම
සභාපතිතුමනි සභාව හෙට පස්වරු එක දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරමු.
කල් තැබෙන අවස්ථාවේ යෝජනා නලින්දු ජයතිස්ස මන්ත්‍රීතුමා.
ගරු මුල අසනාරුව මන්ත්‍රීතුමනි දෙදස් දාසේ දහයයි හතර දින සභාව කල්තබන අවස්ථාවේදී විවාදය සඳහා ඉදිරිපත් කරන යෝජනාව. කොළඹ සහ කළුතර දිස්ත්‍රික් දෙකටම මායිම්ව පිහිටි බණ්ඩාරගම කිඳෙල්පිටිය බදුවිල පාරිසරික තෙත්බිම් කලාපයේ අක්කර 100ක් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස සංචාරක නිවාස ඉදිකිරීම සඳහා බදු දීමට කටයුතු කරන බවට වාර්තා වේ. මේ තෙත්බිම දැනටමත් මේ දිස්ත්‍රික්ක දෙකේම ගංවතුර පාලනයට ඉවහල් වන අතර මෙට ආවේණික පක්ෂි මත්ස්‍ය සහ ශාක විශේෂ රැසක් ඇති බව පරිසර වේදීහු පෙන්වා දෙති. මීට අමතරව මෙම තෙත්බිම් ආශ්‍රිතව පලාහා එළවලු වගාවෙන් වසර 35ක් 40ක් පුරා යැපෙන ගොවි පවුල් 100ක් පමණ වේ. මේ සියලු කරුණු අනුව බදුවිල තෙත්බිම පාරිසරික සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස රජයට යෝජනා කර සිටිමි. ගරු මුල අසනාරුව මන්ත්‍රීතුමනි, මීට වසර 4600කට 6000කට පමණ පෙර අපේ රට වටා තිබුණු මුහුදු මට්ටම දැනට වඩා මීටර් 3ක් 5ක් අතර ප්‍රමාණයක් ඉහළින් තිබුණා. ඒ අනුව ඒ කාලයේ තිබුණේ දැන් අපි දකින මේ ජලවහන් රටාව නෙවෙයි, ගංගාවල ගලා බැස්ම නෙවෙයි. ඒ නිසා අපේ දිස්ත්‍රික්කය මැදින් ගලාගෙන යන කිලෝමීටර් 129ක් පමණ දිග කළුගඟේ බැස්මත් මීට වඩා වෙනස්. මුහුදු මට්ටම ක්‍රමානුකූලව පහළ බහිනකොට පහත් බිම්වල ජලය ඉතුරු වුණා. ඒ අනුව තමයි බොල්ගොඩ ඔය නිර්මාණය වෙන්නේ. සා කළුගඟ සහ බොල්ගොඩ අතර දැනටමත් ස්වභාවික ජලමාර්ගයන් තිබෙනවා. එවැගේම ලන්දේසි කාලෙදී මේ කළුගඟ සහ බොල්ගොඩ යා කරමින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා කැපුවල නැමැති කෘත්‍රිම ඇලක් පවා නිර්මාණය කරලා තිබෙනවා. එවැගේම මෑතකදී කරන ලද භූවිද්‍යාත්මක පර්යේෂණ අනුව කළුගඟ ඉස්මත්තේ රත්නපුරයේ තිබෙන මැණික් වර්ගවල ස්වභාවය සහ වර්ගයනුත්, බොල්ගොඩ තිබෙන හොයාගත් සමහර මැණික් වර්ගත් අතර විශාල සමානකමක් තිබෙනවා. මේ අදහස් වෙන්නෙම ඈත අතීතයේදී මේ කළුගඟේම කොටසක් තමයි මේ බොල්ගොඩ කියලා කියන්නේ. අපි කවුරුත් දන්නවා නිර්තතික මෝසමෙන් මැයි ජූනි ජූලි මාසවලදී කළුගඟ පිරලා ඉතිරලා යනවා. ඒ නිසා අපේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් හැමදාම ගං වතුරෙන් යට වෙනවා. ඉතින් මේ බොල්ගොඩ ඔයට ගලන අතුගංගාත් එහෙමයි, ඒ ඇලවල් පිරිලා පිට අර ගලනවා. ඉතින් මේ කළුගඟ සහ බොල්ගොඩ අතර තිබෙන වගුරු බිම තෙත්බිම අතිශය වැදගත් මෙන්න මේ ගං වතුර පාරණය කිරීම සඳහා. ඒ නිසාම මෙය සංවේදී පාරිසරික කලාපයක් හැටියට නම් කරලා තිබෙනවා. මේ වගුරු බිම ප්‍රධාන වශයෙන් මේ හෝමාගම සහ බණ්ඩාරගම ප්‍රාදේශ සභා සීමාව අතරයි තිබෙන්නේ. මේ තෙත්බිමේ තිබෙන විශාල ප්‍රදේශයක් තමයි මේ බදුවිල කියලා හඳුන්වන ප්‍රදේශය. ඒ නිසා මේ ප්‍රදේශය බොල්ගොඩ සහ කළුගඟ අතර තිබෙන මේ වගුරු ප්‍රදේශය කොතරම් පාරිසරිකව සංවේදීද කියලා කියනවා නම්, ඒ ප්‍රදේශ ආශ්‍රිත ජීවත් වන පැරණෝ කියනවා වඳුරා පිනිහෙල්ලුවත් ඒ පැත්තේ යට වෙනවා කියලා. ඒ නිසා ඊටාම කුඩා වර්ෂාවකදී පවා වතුරෙන් යට වෙන ප්‍රදේශයක් බවට ඒ ප්‍රදේශ අතීතයේ නම් තිබිලා තියෙනවා. එතකොට මේ ප්‍රස්තුත කාරණ අදාළ වෙන මේ තෙත්බිමේ තිබෙන බදුවිල වත්ත අක්කර 100ක පමණ භූමි භාගයක්. එයින් අක්කර 70ක් වනාන්තරයක් බවටත් ඉතිරි අක්කර 30-35 පමණ ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ ජනතාව විසින් ගොවි බිමක් බවට පත් කරගෙන තිබෙනවා. ඇත්තටම මේ බදුවිල වත්තේ අයිතිය තිබුණ ඉතිහාසයේ පෞද්ගලික අයිතිකරුවන් යටතේ 90ේ මුල භාගයේදී ඒ පෞද්ගලික අයිතිකරුවන් විසින් ක්‍රොස්වර්ඩ් සමාගමට විකුණලා තියෙනවා. ඒ සමාගම මහජන බැංකුවෙන් ණයක් අරගෙන තමයි මේ ඉඩම් මිලදී අරගෙන තිබෙන්නේ. ඔවුන්ට ණය ගෙවා ගන්න බැරුව 1996 දී මේ බදුවිලවත්ත කියන ඉඩම මහජන බැංකුවට සින්න වුණා. බැංකු ඒ කාලෙදී ඔන්න ඔය ක්‍රොස්වර්ඩ් සමාගම 90 මුලපමණ මේ ඉඩම මිලදී අරගෙන මහජන බැංකුවේ ණයක් අරගෙන 96 දී බැංකුවට සින්න වෙන කාලෙදී ඕන් ඉදිරිපත් කළ තිබෙනවා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් විදිහට මේ ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියක්. ඒ කාලේ නම් නිවාස 100ක් 120ක් වමන ගොඩනගාන තමයි ඕන් ආයෝජන මණ්ඩලෙන් අනුමැතිය ලබාගෙන තිබෙන්නේ. ඒ වගේම ඒ ව්‍යාපෘතියට අදාළව පරිසර අධ්‍යන වාර්තාවක් ලබාගෙන තිබෙනවා. ඒ පරිසර අධ්‍යන වාර්තාවේ හැටියට මාස 6ක් ඇතුළතදී ඕන්නේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි. කෙසේ නමුත් 96 දී මේ බදු විලවත්ත ඉඩම බැංකුවට සින්න උනාට පස්සේදී 2002 අවුරුද්දේ මහජන බැංකුව විසින් මේ ඉඩම විකුණුවා. කොළඹ 7 ශ්‍රීමත් අර්නස්ට් සිල්වා මහත්මයාගේ අංක 8 දරන ලිපිනයේ සහිත ඇමරෝස් පුද්ගලික සමාගමට. මෙන්න මේ සමාගම තමයි දැන් වාර්තා වෙන ආකාරයට ඔවුන්ට ස්විට්සර්ලන්තයේ සමග අනුබද්ධ සමාගමක්. මේ සමාගම විසින් මේ බදුවිලවත්තේ නිවාස 1200ක් සහ යටිතල පහසුකම් සහිත සංචාරක නිවාස ව්‍යාපෘතියක් ඉදිකරන්න යන බව වාර්තා වෙන්නේ. මේ ප්‍රදේශය ගැන දන්න හැමෝම දන්නවා මේ වගුරු බිමේ මේ තෙත් බිමේ නිවාස ව්‍යාපෘතියක් කරන්න ගියොත් එහෙම මීටර 7ක් 8ක් අනිවාර්යෙන් ගොඩ කළ යුතුයි. දැනුත් නිර්තික මෝසම විතරක් නෙවෙයි ඕනෑම වැස්සකට සාමාන්‍ය ප්‍රමාණයේ වැස්සකට මේ ප්‍රදේශය යට වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ඒ පහත් බිමේ වැසිකිලි තනාගෙන ජනතාවට වැසිකිලි යන්නත් බැරි තත්වයකට මේ ප්‍රදේශය පත් වෙනවා. ඒ නිසා මේ මම කලින් කිව්වා වගේ ඉතාම සංවේදී පාරිසරික කලාපයක්. මේ වගුරු බිම ගොඩ කළොත් එහෙම කොළඹ කළුතර දිස්ත්‍රික්ක දෙකටම තදබල ගං වතුර අනතුරක් එනවා. විශේෂයෙන් කිඳල්පිටිය, ජඹුරලිය, පාලගම, බටුවන්දර, කහතුඩුව, පොල්ගස්සෝවිට, වීදියගොඩ, හෙරලියාවල, කහටවෙල, දියගම, හිරණ, හෝමාගම, මාගම්මන, කිරිවත්තුඩුව, ගෝනපල ආදී ප්‍රදේශවලට දැඩි බලපෑමක් වෙනවා ගං වතුරින්. දැනුත් කොහොමත් යට වෙන එක මීටර 7ක් 8ක් ගොඩ කරලා මේ නිවාස ව්‍යාපෘතියක් ඉද කළොත් එහෙම අනිවාර්ය වශයෙන් ගං වතුර ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මම මේ යෝජනාව සඳහන් කරපු ආකාරයටම මේ තෙත්බිම ආශ්‍රිතව ආවේනික ශාක පක්ෂි සහ මත්ස්‍ය විශේෂ රසක් ජීවත් වෙනවා. මගුරා, හුංගා, කාවයියා වගේ මත්ස්‍යයින් අමතරව ඉපිල්ලා, උඩහඳයා වගේ මත්ස්‍යයින් මේ ප්‍රදේශයේ ජීවත් වෙන බව පරිසර වේදීන් වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේම ආවේනික කබර විශේෂ කීපයක් හැලකිඹුල්ලු, ඉත්තෑවෝ, හඳුන් දිවියෝ, නරි, මොනරු, සුදු කුස්ස, සර්ප විශේෂ රාශියක් ජීවත් වෙනවා. කොහිල වර්ග 16ක් පමණ මේ ප්‍රදේශය හොයාගෙන තිබෙනවා කියලා පරිසර වේදීන් කියනවා. ඉතින් මෙවැනි තත්වයක් යටදෙදි ඒ වගේම වසරේ එක්තරා කාලයකදී සංක්‍රමණික පක්ෂීන් එන බිමක් බවටත් මේක පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම මේ කරුණු කිව්වේ මේ ප්‍රදේශයේ තිබෙන පාරිසරික වැදගත්කම ඉස්මතු කරන්න. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේම දැන් මේ වසර 35ක 40ක් තිස්සේ ඒ ප්‍රදේශයේ ගොවීන් 100ක් පමණ අක්කර 30ක 35ක භූමි භාගයක් වගා කරනවා. ඔවුන් තමයි මේ විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ගොටුකොළ, මුකුණුවැන්න, තම්පලා ආදී කීර සැපයමින් ජීවත් වෙන අය. ඒතර මේ කීර කොටු ටික කෙසෙල් වගාවන්, කුරුඳු වගාවන් ඇතුළු අර්ධසා ස්ථිර භෝගත් මේක තිබෙනවා. ඔවුන් පරිසරයට හානියක් නොකර පරිසරය ආරක්ෂා කරගනිමින් දැන් પરම්පරා එකක් දෙකක් පමණ මේ ගොවිබිමේ කටයුතු කරමින් හිටියා. ඒතර මෙන්න මේ කරුණු සියල්ල නිසා තමයි හෝමාගම ප්‍රාදේශ සභාව විසින් මීට වසර 15කට පමණ පෙර යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ඒකමතිකවම දැනට මේ ප්‍රදේශයේ ගොවිතැන් කරන ගොවීන්ට ඔවුන් වගා කරන භූමිය සහන පදනමක් යටතේ ඔවුන්ට ලබා දෙන්නටත්, ඉතිරි බිම් ප්‍රදේශය රක්ෂිතයක් බවට පත් කරන්නටත් රජයේ මැදිහත් වීමක් සිදු කළ යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. ඒ වගේම බණ්ඩාරගම ප්‍රාදේශ සභාවෙත් මේ යෝජනාව මීට කලින් සම්මත කරගෙන තිබෙනවා. දැන් පසුගිය කාලයේ විශේෂයෙන් මීට මාස 4කට පමණ කලින් කොළඹ, කෑගල්ල, ගම්පහ දිස්ත්‍රික්කවල බලපෑපු නායම් සහ ගං වතුර තත්වයේදී ජනාධිපතිතුමත් අගමැතිතුමත් මැදිහත් වෙලා ආපදා කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය කැඳෙව්වා. 2016 මැයි මාසයේ 23 වෙනිදා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනාධිපති කාර්යසාධන බලකායේ ගන්නා ලද වැදගත් තීන්දුවක් තමයි කොළඹ දිස්ත්‍රික්කයේ තුල සියලුම ඉඩම් ගොඩ කිරීම තහනම් කිරීම. මේ බදුවිල වත්තේත් ඇත්තටම වැඩි බිම් ප්‍රමාණයක් අයිති කොළඹ දිස්ත්‍රික්කයේ හෝමගම් ප්‍රාදේශ සභාවට. ඒතොර මෙහෙම තීරණයක් අරගෙන ඉඩම් කෘෂිකර්ම මහනගර සහ බස්සාය සංවර්ධනයේ අමාත්‍යාංශ වලට දැනුම් දීලා තිබෙනවා. එහෙම තිබෙද්දී තමයි දැන් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට යන්නේ. ඒ වගේම මේ පහුගිය දවසක මමත් මේ තෙත්බිම බලන්නට ගියා. ඒ වගේම මාධ්‍ය කීපයක්ම විශේෂයෙන් 2016 8 28 රාවේ පුවත්පත නිමල් අබේසිංහ මහතා මේ නස්පත්ති වලකුණු නොහැකිද කියලා මේ පිළිබඳව විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා කළා තිබෙනවා. මම ඒ හැන්සාඩ් ගත කරනවා. ඒ වගේම 2016 අගෝස්තු මාස 21 වෙනිදා චතුර දිසානායක මහතා විසින් ලංකා පුවත්පතේ ඈලියාවට ගිය නීති නිසා වෙනසෙන බදුවිල තෙත්බිමේ ශෝකාන්තේ නමින් ලිපියක් කරලා තිබෙනවා. මමත් ඒ හැන්සාඩ් ගත කරනවා. ඒතකොට මෙහෙම ආකාරයට දැන් මාධ්‍යවල අවධානය යොමු කරලා තිබෙනවා. ඔවුන් මේ පාර්ශ්වික තෙත්බිමේ තියෙන වැදගත්කම, ඒ වගේම මේ ගොවිබිම රැක ගැනීම අවශ්‍යතාවය පෙන්ලා දීලා තිබෙනවා. ඒ අනුව මම මේ ගරු සභාවට යෝජනා කරන්නේ පාර්ශ්වික වශයෙන් ඉතාම සංවේදී කලාපයකුත් වන මේ බදුවිල වත්ත අක්කර 100ක භූමි භාගය මේ කියන මේ 1995 ඉඳලා යෝජනාවක් තියෙන්නේ. නමුත් එය දැන් තමයි ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. නිවාස 1200ක මේ සංචාරක නිවාස ව්‍යාපෘතියක් හදන්න හැදුවොත් මෙතන ඉතාම දැඩි පාර්ශ්වික බලපෑමක් වෙනවා. ගංවතුර උදුර මේ ප්‍රදේශයේ ලක් වෙනවා. අපේ ආවේනික පක්ෂි මත්ස්‍ය ශාක විශේෂයට තර්ජනයක් ලක් වෙන විතරක් නෙමෙයි මේ පාරම්පරිකව වගා කරගෙන හිටපු ගොවියට හානියක් වෙනවා. දැන් මේක වෙලා තිබෙන්නේ මේ මිලදී ගත්ත සමාගම විසින් ඒ ප්‍රදේශයේ මේ තෙත්බිම මෙවැනි ව්‍යාපෘතියකට ගන්න ඉරෙහි වෙච්ච ගොවීන් පිරිසක් සාකච්ඡාවකට කියලා කහතුඩුව පොලිසියට කැඳවලා අර සමාගම විසින් කළ පැමිණිල්ලක් අනුව ඔවුන්ට කැස්බෑව අධිකරණ දැන් නඩු කුති භාගයෙන් පවතිනවා. ඒ නිසා ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, මෙය අර වගා කරන ගොවීන්ගේ ප්‍රශ්නයක් පමණක්ම නෙවෙයි, ඒ ප්‍රදේශ ජනතාව විශේෂයෙන් කිඳල්පිටිය පාලකමාදී විහාරස්ථානවල හාමුදුරන් වහන්සේලා වික්‍රමශීලා පිරිවෙන හාමුදුරන් වහන්සේලා ඇතුළු ඒ ප්‍රදේශයේ මහා සංඝරත්නය, ඒ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව පහුගිය දවසක උද්ඝෝෂණයක් කරලා පෙත්සමක් අස්සම් කරලා ආණ්ඩුවට බල කරලා ඉන්නේ මේ ව්‍යාපෘති, මේ යෝජිත නිවාස ව්‍යාපෘතිය නතර කරන්න, මේ පාරිසරික සංවේදී තෙත්බිම ආරක්ෂා කරලා දෙන්න කියන එකයි. එහෙම නැත්නම් ඔවුන් සංවර්ධනයට කිසිසේත් විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් සංවර්ධනයට කියලා ආයෝජනවල ව්‍යාපෘතියක් හරහා විදේශීය සමාගමකට මේ ඉඩම මෙහෙම නැති ආසක කරන දුන්නාට පස්සේ එය බලපාන්නේ අපේ දිස්ත්‍රික්කවල ජනතාවට, ඒ ජනතාවගේ ජීවිත විනාශ කරන එන සංවර්ධනයෙන් ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. ඒ ඊනියා සංවර්ධනයේ ප්‍රතිඵල කිසිදු සලස්මක් නැතුව පරිසර ගැන නොතකා කරන සංවර්ධන ව්‍යාපෘතිවල ආධිනව මීට මාස 3-4 කලින් අපි ගම්පහදි දැක්කා, කොළඹ දිස්ත්‍රික්ක කඩුවැලේදී කොළොන්නාවේදී අපි දැක්කා, කෑගල්ලේදී දැක්කා. ඒ නිසා මේ වයින් පාඩම් ඉගෙනගෙන ජනාධිපති කාර්යසාධක බලකායේත් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා නම් ඉඩම් ගොඩ කිරීම වැරදි කියලා, ඉඩම් ගොඩ කරන්න එපා කියලා ඒ සියලු කරුණු සලකා බලා විශේෂයෙන් මෙන්න මේ පාරිසරික අවශ්‍යතාවය, පාරිසරික වැදගත්කම, මේ තෙත්බිම වැදගත්කම සලකලා බලලා මෙය පාරිසරික සංරක්ෂණ කලාපයක් විදිහට නම් කරලා ඒ ආරක්ෂා කිරීම අධ්‍යයත් වෙන කියලා යෝජනාව කරමින් නොමිනියන්නවා. බොහොම ස්තුති.
යෝජනා ස්ථිර කිරීම ගරු බලපති මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, සමස්ත ජීවි ප්‍රජාවගේ පැවැත්ම ආරක්ෂා කරන අපේ නලින් ජයස මන්තුමා විසින් ගෙන ලද යෝජනාව මා පළමුව ස්ථිර කරනවා. අපි දන්නවා මේක මේ මහා දැවැන්ත විසණය ජාතික මට්ටමේ දීප ව්‍යාප්තව සිදුවන අපරාධයක්. තෙත්බිමක් අනවසරයෙන් ගොඩ කිරීම සහ ඒ මත මිනිස් වාසයට නුසුදුසු විවිධාකාර ගොඩනැගිලි ඉදිකිරීම නිසා සිදුවෙන්නේ මොකද්ද? මේ තෙත්බිමට ආවේණික වෙච්ච සත්ත්ව සහ වෘක්ෂලතා ගහණය මුළුමනින්ම ඒ තුලින් ඉවත් වෙනා වගේම
පරිසරයේ තියෙන එතෙක් පැවති සන්තුලනය මුළුමනින්ම බිඳවැටෙනවා. ඒ නිසා මහා දැවැන්ත විනාශයකට ඒ තත්ත්වය මුලපිරීමට ලක් වෙනවා. ඒ නිසා ජලය උරා ගැනීම මුළුමනින්ම අහෝසිලා ගිහිල්ලා කුඩා ගම් අතුරකදී වුණත් මේ ප්‍රදේශ යට වෙලා ඒ තුලින් මිනිසුන්ගේ වාසස්ථාන මිනිසුන්ගේ ජීවිත ඒ වගේ ආර්ථික වශයෙන් මහා දැවැන්ත විනාශයක් සිදුවෙනවා මේ අත්නොමතික ක්‍රියාකලාපය නිසා. මේක මේ අදියේ සිදුවෙච්ච දෙයක් නෙවෙයි. මේ වසර 69 පුරාම තමුන්නාන්සල බලයට පත්වෙච්ච හැම අවස්ථාවකදීම තමන් බලේ නැති වෙනකොට තමන් විපක්ෂයේ ඉන්නකොට මේ වගේ පාර්ශ්වික හානි කරණේවා ආණ්ඩුපක්ෂය විපක්ෂින් අය හෙලා දකිමින් කතා කරනවා. අපි බලයට පත් වුණාන් පස්සේ කවදාකවත් ඒක කරන්න නැහැ කියලා පාරම්පානවා. නමුත් Tamanට බලයට ආපු ගමන්ම අර අතීත කතාව අමතක කරලා ඊට වඩා හයහපත් විදියට තමුන්නාන්සල ක්‍රියාත්මක වෙනවා. මේක තමයි මේ වසර 69 තුලම අපි ලබාපු ඉතාමත්ම සජීවී අත්දැකීම. ඒ නිසා දේශපාලන බලය උපයෝග කරගෙන විශේෂයෙන්ම ධම්මට්ටමේ බිම්මට්ටමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, නගරාධිපතිවරු, මහනගරාධිපතිවරු, ඒ වගේම තම තම ව්‍යාපාරිකයෝ මෙන්න මේ කියනා වූ සෑම කෙනෙක්ම දේශපාලන බලය විතරක් නෙවී මුදල් බලය වරදාන කප්පම් සන්තෝෂම් උපයෝග කරගෙන මේ මහා පාර්ශනික විනාශය හැමදාමත් කරනවා. මේක නැවතිලා නැහැ. රටේ හැමතැනම මේක විදාකාරයෙන් ඇති වෙනවා. මේ තුලින් මහා දැවැන්ත විනාශයක් අද අපි රටට අත්පත් කරලා දීලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මේ මොහොතේ ඔබතුමාලගේ අවධානය යොමු කරනවා. මෙතෙක් බලයට පත්වෙච්ච කිසිම ආණ්ඩුවකට මේ පරිසර විනාශය වළක්වලා රටේ ජාතික ආර්ථිකයට ජන ජීවිතේ නගා සිටවන්න මේ තත්ත්වයන් ආරක්ෂා වෙන විදියට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන වගේම ඒක භාවිතාවට නගන්න අදත් තමුන්නාසල ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ නිසා මිනිස්සු ජීවත් වීමට කිසිදු අයුරකින් මිනිසුන්ගේ ජීවත් වීමට කිසිදු අයුරකින් ගැළපෙන්නේ නැති පරිසරයක මිනිස්සු ඇයි ජීවත් වෙන්නේ? ඇයි මිනිස්සු ගෙවල් හදාගන්නේ? මිනිසුන්ට වෙන ඉඩකඩක් නැති නිසා. ඒ වගේම රටේ පුරවැසියන් විදියට මිනිස්සු හැම කෙනාටම අයිති යම් ආකාරයක බිම් කඩක්. මිනිසුන්ට බිම් කඩ පවතින ආණ්ඩුවෙන් සැලසුම් සහගතව ලබා නොදීම තුළ ඒ මිනිස්සු ඉවබ්බාවක් නැතුව ජීවිතය විනාශලා ගියත්, දේපල විනාශලා ගියත්, මිනිසුන්ට ලෙඩ රෝග වැළඳුණත් මිනිස්සු ජීවත් වෙන්න කොහෙන් හරි Tamanට පැලක් අටව ගන්න සිද්ධලා තියෙනවා. එහෙම වෙන්නේ, එහෙම අත්‍රමතිකව මිනිස්සු ජීවත් වෙන්නේ මෙතෙක් පැවති කිසිම ආණ්ඩුවකට ඒ අය විද්‍යාත්මකව ජීවත් කරවන්න, ඒ වගේම ඒ අය පදිංචි කරවන්න සැලැස්මක් නැති නිසා කියන එකයි අපි විශ්වාස කරන්නේ. නමුත් තමුන්නාන්සලා ඡන්දෙ ගන්නකොට නම් කිසි අවුලක් නැහැ. ඡන්දෙ මංකොල්ල කනවා, අරව දෙන්නම්, මේව දෙන්නම්, තට්ටු නිවාස ගහලා දෙන්නම්. අපි තමුන්නාන්සල හොන් තැන්වල අර පතිරූපදේශ වාසෝච්ච කියලා තියෙන්නේ නේද? සුස්තැන්වල ජීවත් කරවන්නම්, පයින් කරවන්නම් කියලා බලය අරගෙන බලය ගත්තන් පස්සේ ඒ මිනිස්සුන්ට පයින් ගහලා ඇදලා දාලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරලා මිනිස්සු මහමගට වස්සනවා. මේ සෙල්ලම තමයි දිගින් දිගටම සිද්ධලා තියෙන්නේ. ඒ නිසා අපි තමුන්නාන්සලට කියනවා, පැහැදිලිවම මෙතෙක් කල් බලයට පත්වෙච්ච තමුන්නාන්සලා එදා කරෙත් අද කරන්නේ ප්‍රශ්නෙට උත්තර දීම නෙවි, පසුතවත් වැඩි දියුණු කරලා ඒකෙන් ජීවත් වීම තමයි තමුන්නාසලගේ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කවදාවත් අපි විශ්වාස කරන තමුන්නාසලා පාඩම් ඉගෙන ගන්නේ නැහැ, පාඩම් ඉගෙන ගන්න උත්සාහ කරන්නේත් නැහැ. එහෙම අවස්ථාවක් තමුන්නාසලට නැහැ කියන එක අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි මාතෘභූමිය දිනෙන් දින මෙන්න මේ අත්නොමතික අමනෝඥ ක්‍රියාවන්ගේ භාවිතාව නිසා විනාශමුඛියට යනවා. ඒ වගේම රටේ ජීවත් වෙන ජනතාව, ඒ වගේම අනාගත පරම්පරාව, පරිසරයේ මහා දැවැන්ත විනාශයකට මේ තුලින් ලක් වෙනවා. එනිසා අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ මොහොතේ ජීවි ප්‍රජාව ආරක්ෂා කරගන්න පළදායක ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා. එනිසා අර වත්ත බද්දර දීලා ඇස්සර දත නියවන් නැතුව අපේ පරිසරය ආරක්ෂා කරගෙන අපේ පින් ආරක්ෂා කරගෙන ඒ සුදුසු ස්ථාන ඒ තමුන්නාසලගේ ව්‍යාපෘති ඕන ව්‍යාපෘතියකට ලබා දුන්නට අපේ ගැටලුවක් නැහැ. විද්‍යාත්මකව ඒ පරිසරයේ විනාශ නොවන විදියට තමයි ඒව කරන්න ඕන. ඒ නිසා තමුන්නාසලගේ අර ප්‍රශ්න ටික ප්‍රශ්න උග්‍රණයෙන් පස්සේදී ඒව ජයග්‍රහණය කරගන්න ඒ විස්ත ගන්න මොන හරි ක්‍රියාමාර්ගයක් ගන්නවා ඒවෙන් සිද්ධ වෙන්නේ මහා දයන්ත විනාශයක්. ඒ නිසා පිල්ලිමක් කරනවා මේ මන්ත්‍රී සොයිර විසින් ගෙනලද යෝජනාවෙන් තමුන්නාසලගේ ඇස් පෑදිලා ඇස් ඇරිලා මීට පස්සේ හරි කලදායක ක්‍රියාමාර්ග ගන්න හැකියාව ලැබේවා කියලා අපි විශ්වාස කරනවා. ඉසුදී
හොඳයි. මීලාර ගරු විජේපාල හිටියරච්චි මන්ත්‍රීතුමා විනාඩි 5යි.
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, අයිස්තුතිවන්ත වෙනවා. තමත් වැදගත් යෝජනාවක් නලින්ද ජයතිස්ස ගරු මන්ත්‍රීතුමා විසින් ඒ සභාවේදී ගෙන ආපු අවස්ථාවේ නිහාල් ගලප්පති මන්ත්‍රීතුමායි ස්ථිර කරා. විශේෂයෙන්ම තිරසාර සංවර්ධනයක් උදෙසා මුළු ලොවක් අද බලාපොරොත්තු වෙමින් ඉන්න වෙලාවක්. මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන මාතෘකාවක් වුණේ මමත් එම අවස්ථාවට සම්බන්ධ වෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට අපේ ගරු ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමත්. විශේෂයෙන්ම විශේෂ අවධානයක් තුන්වන ලෝකයේ රටවල් ඒ වගේම දකුණු අප්‍රියානු රටවල් පමණක් නෙවෙයි, අපි දන්නවා විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ඒ වගේම එංගලන්තය විතරක් නෙවෙයි පෝලන්තය රුමේනියා වගේ රටවල් පවා අද තිරසාර සංවර්ධනය සඳහා විශාල බලාපොරොත්තුවක් ඇතුව ඉන්නවා. ශ්‍රී ලංකාව හැටියටත් වර්තමාන රජය අතිගරු ජනාධිපතිතුමාත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ මේ එතුමා විශේෂයෙන්ම ජනාධිපතිතුමා තමන්ගේ විෂයක් හැටියට මේ පරිසරය සහ මේ සියලු දේවල් බාර අරගෙන කටයුතු කරන්නේත් මේ රටේ තිරසාර සංවර්ධනයක් උදෙසා මේ රටේ පරිසරය ආරක්ෂා කරන වැඩපිළිවෙලකට. බල නලින්ද ජයතිස්ස මැතිතුමා ප්‍රකාශ කළ ආකාරයට එතුමාද චෝදනා කරනවා රජයට ඒ වගේම මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් අවස්ථාවලදී අපි පරිසරය ඒ වගේම විශේෂයෙන්ම තෙත් කලාපේ ඇතැම් ඒ ඉතාමත් වැදගත් ස්ථාන ඉතාමත් අවාසනාවන්ත අකාරුණික ලෙස යම් යම් බලපෑම් වලට යටත් කරනවා කියලා. වසර 2500 ගානක් ඈත අතීතයේ ඉඳලා අපි ජලාශ වැව්වමුණු ඒ වගේම මේ රටේ ස්වභාව සෞන්දර්ය දායාදයන් සදාහරිත වනාන්තර මේ හැම දෙයක් පිළිබඳ අපි බැලුවා. එදා අතීතයේ වසර 2500 ගණනක ඉතිහාසය ගැන කතා කරත් අභිමානවත් ලෙස අපේ සංස්කෘතියක් හා සભ્યත්වයක් තිබුණා. අපි එදා වැවයි දාගබයි ගමයි පන්සලයි ගැන කතා කර සමා වෙන්න වෙනත් ආගමක රාජකීය ඒ වගේම මන්ත්‍රීවරුන් ඉන්න පුළුවන්. නමුත් එදා ඒ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච වැඩපිළිවෙලක් තිබුණා. ඒ නිසා අපට පුළුවන්කමක් ලැබුණේ එදා මානව හිතවාදී මනුෂ්‍ය පරිසරයට ඉතාමත්ම උචිත වෙන ආකාරයට පරිසරයට හානියක් නොවන ආකාරයට මේ රටේ ස්වභාව ධර්මයේ ආරක්ෂා කරගෙන යම් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. නමුත් මෑත භාගයේ පෞගේ අවුරුදු 20ක දශක දෙකක පමණ කාලය තුල මේ රටේ සංවර්ධනය සිද්ධ වීම තුල අමු අමුයේ මේ රටේ පරිසරය විනාශ කරලා දාලා තිබුණා. මෙතුම කියන මේ යම් යම් චෝදනා වගේම මම ජීවත් වෙන ගාල්ල දිස්ත්‍රික්කයේ ගත්තත් අපු ගරු කරුණාතිලක අමාත්‍යතුමා දන්නවා පෞගිය කාලේ එක්තරා ව්‍යාපාරිකයින්ට කුඩා ජලවිදුලි බලාගාර කියලා මේ රටේ විශේෂයෙන්ම දෙල්ලව ගඟ ආශ්‍රිතව තිබිච්ච කෝටි ගණන් මුදල් මේ රටේ මේ බැංකුවලින්ම ණය අරගෙන ඇතැම් විට පරිසරය හානි කළා කරපු අවස්ථාවල් තිබුණා. දෙල්ලව ආශ්‍රිතව තිබිච්ච කුඩා ජලවිදුලි බලාගාරය මේ විදුලි බලාගාරය හදනකොට ඒකට පරිසර වාර්තා ඒ වගේම වෙනත් වාර්තා සම්පූර්ණයෙන්ම අරගෙන තියෙන කොළඹ කාර්යාලවල ඉඳලා අපි පරීක්ෂණයක් කරා. ඒ අවස්ථාවේදී අපි සියලුම නිලධාරීන් ඒ ස්ථානට ගෙනහිල්ලා පරීක්ෂා කරලා බැලුවා. මේක ඉතාමත්ම වාසනාවන්ත හිනිදුම ඉතාමත්ම වටිනා ස්වභාව සෞන්දර්යයන්ගෙන් අනුන වෙච්ච භූමියක තිබිච්ච දෙයක්. බලනකොට මේ සියල්ල ඇවිල්ලා තියෙන ගමේ කෘෂිකර්ම පරේෂණ නිලධාරිවරයාගේ, ග්‍රාම සේවක නිලධාරිගේ, ප්‍රාදේශීය ලේකම්ගේ ඉඳලා ඒ හිටපු කිසිම නිලධාරියෙකුගේ වාර්තාවක් ඇතුව නෙමෙයි ගිහිල්ලා තිබුණේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ යම් කිසි අනුබල් බැල්මක් තිබුණේ නැහැ. ඒ නිසා අපට සිද්ධ වුණ අකමැත්තෙන් වුණත් ලක්ෂ 900කට මුදලක් වැය කළා තිබුණා. අපි කාරුණික වුණා, මේ සියල්ල නවත්තලා දාලා ඒ පරිසරය ආරක්ෂා කරගන්න. එහෙම තමයි අපේ රජයේ ක්‍රියාත්මක කරන්නේ. දැන් මෙතුණ මෙතන කතා කරන නිහාල් ගලප්පත්ති ගරු මන්ත්‍රීතුමා, එතුමල්ලත් 2004 ඉඳලා ආණ්ඩුවේ ඇමතිවරු හැටියට හිටියා. වාරිමාර්ග අමාත්‍යංශ බාරගෙන හිටියා. එකම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනත් මේ රටේ වැදගත් සංස්කෘතික උරුමයන් තිබිච්ච අමාත්‍යංශ බාරගෙන හිටියා. හැබැයි එතුමල්ල නෙමේ මේව පිළිබඳ ඇහැක් කරලා බැලුවේ. එතුමල්ල කටයුතු කරේ නැහැ. එතුමල්ල වනාකාරයට කටයුතු කරාද කියලා කියනවනම් තමන්ට තිබුණේ මේක එල්ලිලා ගැල්ලිලා හරි තමන්ගේ අභිමතාර්ථයන් මේ ජනතාවට අද කියන. එතුමල්ල ඡන්දෙ ඉල්ලලා ඡන්දයෙන් බලයට පත් වෙලා නොඑක් පොරොන්දු දෙනෝ ජනතාවට. හැබැයි පොරොන්දු එකක්වත් ඉෂ්ට කරගන්න පුළුවන්කමක් හයියක් ආණ්ඩුවක් හදන්න බැරි වුණා. එල්ලිත් ආණ්ඩුවේවත් තමන්ගේ වගකීම යුතුකම හරියට ඉෂ්ට කරේ නැහැ. අපි ආණ්ඩුවේ හිටියනම් ඇමතිකමක් ගත්තනම් අපි ඒක එල්ලිලා හරි එල්ලි ගැලී හරි යමක් කරලා පෙන්වන්න තිබුණ රටට. නමුත් කරපු දෙයක් නැහැ. තමුන්නාන්සල වැව් හැරුවයි කිව්වා. විශාල වශයෙන් මුදල් වියදම් වුණා. කිසිම බින් අඟලක් වගා කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. දැන් බලන්න ගිය රජයේ කාලේ ගාල්ල දිස්ත්‍රික්කය තුල අබුනාන්සේ මට විනාඩි ගානේ දීලා තියෙන ගාල්ල දිස්ත්‍රික්කේ එක්තරා ව්‍යාපාරිකයෙක්
කාලේ අවසානයි
එක්තරා ව්‍යාපාරිකයෙක් තමා වෙන්න විනාඩියක් දෙන්න අවසාන කරන්න ගරු එක්තරා ව්‍යාපාරිකයෙක් අපාර්ට්මන්ට් වගේක් ඒ කියන්නේ ওই වගේ කියපු ගොඩනැගිලි සංකීර්ණයක් හැදුවා. මේකට අනුමැතිය අරගෙන නැහැ ගාල්ලේ මම හෙව්වා ඩොයි කායතන වලින් එක තැනකින්වත් අනුමැතියක් අරගෙන කොළඹින් තමයි සියල්ල අරගෙන තිබුණේ. ගොවි ජන සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කොමසාරිස් ජෙනරාල්වරයාගේ අනුමැතිය කොළඹින් අරගෙන තිබුණේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඉදිරි කාලයේදී අපේ දිස්ත්‍රික්කයත් වගුරු බිම් ආශ්‍රිතව සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු ගායන්ත කරුණාතිලක මැතිතුමා නියෝජනය කරන බෙන්තොට දෙද්දුව ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වෙනවා. අකුරල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වෙනවා. පොග්ගල උණවටන වගේ ප්‍රදේශවල ජලාශ ආශ්‍රිතව. නමුත් අපි එකක්වත් වැරදි විදියට කරන්න අපි සූදානම් වෙන්නේ නැහැ. ඒවට ඉඩ දෙන්නේ නැහැ. මොකද අපි සියල්ල පාරිසරික වාර්තා අරගෙන නියම සක්ෂතා අධ්‍යයනයක් කළා. ඒ තුලින් අපි කටයුතු කරන්න බලාපොරොත්තු. ඒ නිසා මම ඉල්ලනවා විශේෂයෙන්ම එතුමගේ යෝජනාව අනුමත කරනවා. එතුමා ඉල්ලන ඒ යම් යම් විශේෂයෙන් එතුමාගේ යෝජනාව තුළ දකින්නට ලැබෙන ඒ බඳුවිල තෙත්බිම් පාරිසරික සංරක්ෂණ කලාපය ඒක මං හිතනවා ප්‍රකාශයට පත් කරන්න කියලා කියන වගේම විශේෂයෙන්ම ඉදිරියේදී මේ සංවර්ධනය කෙරෙන කටයුතු ඉතාමත් හොඳින් අපි අධ්‍යයනය කළා. මේ කටයුතු පරිසරයට හානි නොවන විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන අර තිරසාර සංවර්ධනයක් උදෙසා හෙටත් මම හිතන්නේ විශේෂ සම්මේලනයක් තියෙනවා මේකට. ඔබතුමන්ලටත් අපි සහභාගි වෙන්න කියලා ආරාධනය කරනවා. ඒ කටයුතු වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඒ නිසා අවසාන වශයෙන් මම ඉල්ලනවා මේ කටයුතු වලට අපි ලෑස්ති රජයක් හැටියට ඉතාමත්ම මම හිතනවා පැහැදිලිව විනිවිදභාවයෙන් යුතුව මේ කටයුතු කරන්න. එහෙම නැතුව පරිසරය විනාශ කළා ජනතාව මරා දමන ජනතාව අනාගතයේදී විකෘති තත්වයකට මේ පරිසරය පත් කරන එකම ව්‍යාපෘතියක්වත් අපි කරන්න සූදානම් නැහැ කියන එක මතක් කරමින් මේ අවස්ථාවේදී මම මේ කතාව අවසන් කරන බොහොම
ස්තුතියි. ගරු අජිත් පීපෙර ඇමතිතුමා,
ගරු සභාපතිතුමනි, කොපමණ වෙලාවක් තියෙනවද කියලා මම දැනගන්න කැමතියි.
මට කොපමණ වෙලාවක් ඕනද?
පැය භාගයක්.
එච්චරම
මේක මගේ ආසනේ මගේ මැතිවරණ කොට්ටාසේ ප්‍රශ්න.
විනාඩි 15ක්.
බොහොම ස්තුතියි. මම සූතිවන්ත වෙනවා නලින්ද ජාතිස්ස මන්ත්‍රීතුමාට මෙම යෝජනාව ඉදිරිපත් කිරීම ගැන. එතුමා මේ යෝජනාව ඉදිරිපත් කරන බව මටත් කලින් කිව්වනම් වඩාත් කරුණු කියන්න තිබුණා. එතුමා මේ බදුවිල ප්‍රදේශයේ ක්‍රියාකාරීව පහුගිය දවස්වල කටයුතු කරන බව මට පෙනුණා, දැනුණා, ඇහුණා. ඒ නිසා ඒ ප්‍රදේශවාසීන්ට මේ ප්‍රශ්නය මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කතා කරා කියන පණිවිඩය දීමට එතුමාට අවශ්‍ය බව මට හැඟෙනවා. ඒ වගේම ගායන්ත කරුණාතිලක ගරු මන්ත්‍රීතුමා, ගරු ඇමතිතුමා වෙත අත තිබෙන පරිසරික අමාත්‍යාංශයේ නිල පිළිතුර ඔබතුමා බලාපොරොත්තු වන ආකාරයේ පිළිතුරක් නිසා ඒ ගැන අපිට ලොකුට වාද කරන්න දෙකුත් නැහැ. නමුත් කාරණා කීපයක් කියන්න ඕනේ ගරු සභාපතිතුමනි. මේ ඉදිරිපත් කළ තියෙන යෝජනාවේ තිබෙනවා සංචාරක නිවාස ඉදිකිරීම සඳහා බදු දීමට කටයුතු කරනවා. ඒක කරුණක් විදියට වැරදි. මේ ස්ථානය ට අයිතිකරු ලෙස ඉදිරිපත් වී ඇති සමාගමක්. එම සමාගම විසින් නවීන පන්නේ නිවාස යෝජනා ක්‍රමයක් ඉදිකරන බව තමයි දැනුම් දී තිබෙන්නේ. මේ ප්‍රශ්නය මතුවුණාම ඒ කාරණය පිළිබඳව ඒ ප්‍රශ්නයට ලක්වෙච්ච පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මම පෙනී හිටියා, කටයුතු කළා. ඒ වගේම මෙම දේපලට අදාළව කැස්බෑව දිසා අධිකරණයේ ඉඩම් නඩුවක් පවතිනවා. ඒක අපරාධ නඩුවක් නෙමෙයි, ඉඩම් නඩුවක්. පැමිණිලි ඉඩමේ අයිතිකරු බව කියන සමාගම විසින් එම ඉඩමේ කොටසක් වගා කරන පුද්ගලයන් කණ්ඩායමකට එරෙහිවයි එම ඉඩම් නඩුව පවරලා තිබෙන්නේ ඔවුන් නිරපීම සඳහා. රජයේ වෙනුවෙනුත් ඒ ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයා වශයෙන්ුත් මම කියන්න අවශ්‍යයි, රටේ නීතියට එරෙහිව කිසිම දෙයක් සිදුවෙන්නේ නැහැ මේ කාරණට අදාළව. එම දේපල පිළිබඳ හිමිකම් කියන අයගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් රාජ්‍ය පෙනී ඉන්නෝ. ඒත් එක්කම මේ රටේ පාරිසරික නීති තිබෙනවා. ඒ පාරිසරික නීති ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජය පෙනී ඉන්නවා. නමුත් එක කාරණයක් කියන්න අවශ්‍යයි, මේ නිශ්චිත ප්‍රශ්නය ගැන නොවේ, පොදුවේ විජේපාල හිටියරච්චිගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු කාරණයක් නිසා. ඒ සෑම තෙත්බිමක්ම දැනට තියෙන ආකාරයෙන්ම පවත්වාගෙන යෑම අවශ්‍යයි කියලා මම කල්පනා කරන්නේ. හොඳ සිහිබුද්ධියෙන් කල්පනාවෙන් බැලුවොත් මේ ශ්‍රී ජයවර්ධනපුර අවට තෙත්බිම්, ඒ වගේම බොරලැස්ගමුව රත්නපිටිය ප්‍රදේශයේ තෙත්බිම් සංවර්ධනය කරලා ජලය බැස යාමට අවශ්‍ය කරන ඇලමාර්ග සකස් කරලා, ක්‍රීඩා පිටි සකස් කරලා, ඇවිදීමේ මන්තිරු සකස් කරලා, අලුත් ගොඩබිම් ඇති කරලා සතුන්ටත් මිනිසුන්ටත් වඩා නිරෝගීව ජීවත් වන්නට පුළුවන් පරිසරයක් ගොඩනගලා තිබෙනවා. දැන් එනිසා පහත් බිම් අතරින් කොපමණ ප්‍රමාණයක් කුඹුරු ලෙස පැවතිය යුතුද, කොපමණ ප්‍රමාණයක් ගොඩබිම් බවට පත් කළ යුතුද, කොපමණ ආකාරයකට ඒ බිම් කළමනාකරණය කිරීම උදෙසා ජලය බැස යාම උදෙසා කටයුතු කළ යුතුද, ඒ වගේම පාරිසරික ආරක්ෂිත ප්‍රදේශ ලෙස, එහෙම නැත්නම් විශේෂිත අභයභූමි ලෙස එයින් කොපමණ ප්‍රමාණයක් ආරක්ෂා කළ යුතුද කියන කාරණය නිසි අධ්‍යයනයන් වලින් පසුව විද්‍යාත්මක දැනුම මත ඒ තොරතුරු නියම තොරතුරු පාවිච්චි කරලා ගන්න ඕන තීරණයක්. මේ සියලුම ප්‍රදේශ බොල්ගොඩ උතුර ජලාශය, බොල්ගොඩ දකුණ ජලාශය, ඒ වගේම ඒ සමග යන ඇලමාර්ග, ලන්දේසීන් විසින් ඉදිකළ කැපුවැල, ඒ සියලුම ජල ආශ්‍රිත ප්‍රදේශවල උපරිම ආර්ථික වටිනාකම ලැබෙන්නත්, පරිසරය ආරක්ෂා වෙන්නත්, සතා සිවුපාව ආරක්ෂා වෙන්නත්, මිනිසුන්ට ලෙඩ රෝග බෝවීම අවම මට්ටමට අරන් ඉන්නත් ඒ ප්‍රදේශ නිසි සැලැස්මක් අනුව සංවර්ධනය කළ යුතුයි. මං හිතන්නේ අපේ ගලප්පති මන්ත්‍රීතුමා හරියටම ඔය මේ ප්‍රශ්නේ තියෙන තැන කොතනද කියලා දන්නවා කියලා. මම සතුටුයි එතුමායි මගේ ප්‍රදේශයට ඇවිල්ලා තියෙනවා නම් මට එතුමා කතා කරපු ආකාරය අනුව පෙනුනේ ඒ ප්‍රදේශය ගැන නිශ්චිත භූමිය ගැන අවබෝධයක් නැහැ කියලා. පොදු ප්‍රශ්න. බොහොම ස්තුතියි. මට හිතුණා ඔබතුමායි නිශ්චිත භූමිය ගැන දන්නේ නැහැ කියන කාරණය මට තේරුම් ගියා. බොහොම හොඳයි. එනිසා ඒ මේ කළුතර දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ තිබෙන පහත් බිම් සියල්ලම ඒ විදිහටම කැලෑවට ওই විදිහටම ඔය ආකාරයටම ඔහොමම තියෙන්න ඕනේ කියන සංකල්පය බොහොම ප්‍රාථමිකයි. ඔය ප්‍රදේශ අධික ජනගහනය සහිත ප්‍රදේශ, වේගයෙන් සංවර්ධනය වෙන ප්‍රදේශ, මේ ජයවර්ධනපුරේ, රත්තනපිටියේ, බොරලැස්ගමුවේ, නුගේගොඩ මේ ප්‍රදේශවල මිනිස්සුන්ට තියෙන ඒ වාසනාව අපේ ප්‍රදේශවල මිනිස්සුන්ට තියෙනවා. රජ ඒ පිළිබඳ ආයෝජන කරන්න ඕන. ඒ වගේම නිසි සැලසුමක් කරන්න ඕන. ඒ සැලසුම් අනුව තමයි සංවර්ධනය කරන්න ඕන. ඒ සමස්ත ප්‍රශ්නය පිළිබඳව නිසි ඇගැයීමකින් තොරව සෑම පහත් බිමක්ම එලෙසම පැවතිය යුතුයි, සෑම වගුරක්ම එලෙස පැවතිය යුතුයි, දැන් තියෙන කැපුවැල එලෙසම තිබිය යුතුයි, දැන් තියෙන බොල්ගොඩ උතුර ජලාශය එලෙසම තියෙන්න ඕනේ, දැන් තියෙන බොල්ගොඩ දකුණ ජලාශය එලෙසම තියෙන්න ඕනේ. එහෙම හිතුවාම මේ කිසි දෙයක් සංවර්ධනය වෙන්නේ නැහැ. අද මොකක්ද වෙන්නේ? අද මේ රටේ ඉතාම වටිනා ඒ වගේම ඉතාම පිරිසිදු ජලය තියෙන බොල්ගොඩ දකුණ ජලාශය පිළිබඳව මම විශ්වාස කරනවා නලින් ජයදේසමන්තුමාට අවබෝධයක් තියෙනවා. මගේ උපංගම ගෝනදුව, මගේ උපංගමට යාබද අපේ තරුණ කාලේ කෙලිසෙල්ලම් කරපු, ඔරු පැදපු, පීනපු බොල්ගොඩ දකුණ ජලාශය මේ රටේ ජනතාවගෙන් 1%ක්වත් ඇහැට දැකලා නැහැ. සිතියමක් අරගෙන බලන්න වටිනවා කවුරු හරි මේ කතාව අහනවා නම් කොහෙද මේ බොල්ගොඩ දකුණ ජලාශය තියෙන්නේ කියලා. තල්පිටි ඇලට සම්බන්ධ වන, කැපු ඇලට සම්බන්ධ වන මේ අලංකාර ප්‍රදේශේ අද වෙනකොට ඉතාම ඉහළ විදිහට සංචාරක කර්මාන්තය සඳහා දියුණු කළ හැකි ප්‍රදේශයක්. නමුත් මුළු බොල්ගොඩ දකුණ ජලාශයේම සම්බන්ධ කරගෙන කිසිම ආකාරයක ප්‍රායෝගික වටිනාකමක් සහිත සංචාරක ව්‍යාපාරයක් අද වෙනකම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තිබෙන බරපතල දරනඩු නීති නිසා තමන්ට සින්නක්කරේ ඉඩම් හිමි මිනිසෙකුටවත් තමන්ගේ එකම ඉඩමක් කිසිම ලෙසක සංවර්ධනය කරන්න බෑ. උදැල්ලක් ගහන්න බෑ. බස් ට්‍රැක්ටරයක් ගෙනත් දාන්න බෑ. තමන්ට සංචාරක හෝටලයක් ඉදි කරන්න බෑ. නමුත් අද ලෝකේ අපි අවදිනකොට අපි තායිලන්තයට යන්න, අපි මලයාසියාවට යන්න, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ තිබෙන ප්‍රාන්ත කීපෙම, ඒ දකුණු ඉන්දියාවේ ප්‍රාන්තවල ඒ පහත් බිම් කොපමණ ආකාරයකට සංචාරක කර්මාන්තයට උපයෝගි කරගෙන තියනවද කියන කාරණය අපි බොහොම පරිස්සමෙන් අවධානයෙන් බලන්න ඕනේ, අධ්‍යයනය කළ යුතුයි. එනිසා මේ කිසිම දැන් මේ මම කියන්නේ ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න මේ අවසරයක් දෙන්න ඕන කියන එක නෙමෙයි. රජේ විසින් මේ වටිනා බිම් හඳුනගෙන සමස්ත සැලැස්මක් සකස් කරලා මොන ප්‍රදේශයේද සංචාරක හෝටල් ඉදි වෙන්නේ, මොන ප්‍රදේශයේද උද්‍යාන ඉදි වෙන්නේ, මොන කොටසද අභය භූමිය ඉදි වෙන්නේ, මොන කොටසද තෙත් බිම ලෙස පවතින්නේ, කොතනද තොටුපළ හැදෙන්නේ, කොතනද පාරුව හැදෙන්නේ, කොතනින්ද පාලම වැටෙන්නේ, මොන පාරද පුළුල් කරන්නේ කියන මේ මූලික ප්‍රශ්න විසඳලා භූමිය ප්‍රදේශ වෙන් කරලා දෙනවා නම් පෞද්ගලික අංශයද සූදානම් වෙලා ඉන්නවා මේ වටිනා දර්ශනීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න. ගම් වතුර තර්ජණයට හානියක් නොවන පරිදි, සතා සිව්පාවාට හානියක් නොවන පරිදි, රටේ ආර්ථිකය දියුණු පරිදි මේවා කටයුතු කරන්න පුළුවන්. නමුත් ඉතාම දරදඬු නීති මගින් පාලනය වෙනවා. කිසිම කළමනාකරණයක් රජය කරන්නේ නැහැ. නීතියට පටහැනිව වැඩක් කරපු කෙනා අල්ලලා පොලිසියට අරන් ගෙන උසාවි දාන. එපමණයි සිද්ධ වෙන්නේ. එනිසා අපි මේ සංවේදී ප්‍රදේශ පරිස්සම් කරගන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ වටිනම ප්‍රදේශ. හැබැයි පුළුල් සරසුමක් අනුව කටයුතු කරන්න ඕනේ. අද මේකට නරක උදාහරණ තමයි බොල්ගොඩ උතුර ජලාශය. අපි මොරටුවෙන් දකින, පිළියම්බලෙන් දකින ඒ ජලාශය කිසිම සලස්මක් නැතුව එක එක පුද්ගලයාගේ දක්ෂකම, ඌමනාව, නිර්මාණශීලීත්වය අනුව, ඇඟේ හයිය අනුව සමහර තැන්වල වැව ගොඩ වෙනවා, සමහර තැන්වල වැව ගොඩ කරලා, සමහර තැන්වල ඉතාම ලස්සනට දර්ශනීයව ඒ දියුණු කිරීම කළා තිබෙනවා, සමහර තැන්වල බලන්න කැතයි ඒ ඉදිකිරීම්, කිසි ප්‍රමිතියක් නැති ස්වභාව සෞන්දර්ය විනාශ කරන ඉදිකිරීම්, තවත් තැනක විශාල ලීමෝලක්, තවත් තැනක මායිමේ රසායන ද්‍රව්‍ය පිටකරන කර්මාංශාලාවක අපජලය බැහැර කිරීම. එනිසා අද බොහෝ දෙනෙක් බොල්ගොඩ ජලාශය කියලා දකින, මොරටුවට පේන, පිළියන්දලට පේන, පානදුරේට පේන මේ බොල්ගොඩ උතුර ජලාශය අද විනාශ වෙලා තියෙනවා. ජලය සාමාන්‍ය කෙනෙකුට නාන්න බැරි මට්ටමට පත් වෙලා තියෙනවා. අපතරව බැහැර කළා තියෙනවා, විනාශ වෙලා තියෙනවා. ඒ වගේම මේ බොල්ගොඩ උතුර දකුණ ජලාශය දෙකට වටපිටේ තියෙන අක්කර දසදහස් ගණනක් වෙච්ච කලින් කුමුරු විදියට පාවිච්චි කරපු ඒ පහත් බිම් ප්‍රමාණය නැවත වරක් අපි වගාවන් සඳහා භාවිතා කිරීමට, මනුෂ්‍ය භාවිතයට ගත හැකි උස්බිම් යම් සැලසුමක් ඇතුව විද්‍යානුකූලව භාවිතා කිරීමට කටයුතු කළ යුතු තියෙනවා. එසේ නොමැතිව දැන් අද නලින් ජයස මන්තුමා වෛද්‍යවරයෙක්, මුතුමා දන්නවා අද මේ අපේ වත්තේ තියෙන ටින් එක අපි අනිත් පැත්ත හරවන්න. දිවසේ වහලේ පීල්ලේ වතුර තිබුණොත් නඩු දාන. අද ඔය කහට වෙලේ, අද බොල්ගොඩ වෙලේ, අද ගෝන්දු වෙලේ, අද මෝදර වෙලේ කොපමණ තරම් මදුරු ඉන්නවා. ඉස්සර නම් ඩෙංගු හැදුන්නේ නෑ වේ. දැන් අලුත් ඩෙංගු මදුරුවා අපවිත්‍ර ජලයේ තියෙන. ඒ නිසා මේවා කළමනාකරණය කරන්න. අද මී උන නිසා හැකියාව තියෙන ගොවිතැන දන්න මිනිස්සුත් බහින්නේ නැහැ. අද තමන්ට ඉඩම් හිමි මිනිස්සුත් ඕවිතර කුඹරට යන්නේ නැහැ මේ මී උන ප්‍රශ්න නිසා. අද මේ රෝග පැතිරවීමට ප්‍රධාන ප්‍රවාහයක් වෙලා තියෙන මේ කළමනාකරණයක් නැති වතුර පල් වෙන පහත් බිම්. මේ හැම එකක්ම අබේ භූමි නෙමෙයි. මේ හැම එකක්ම ඔය සංරක්ෂිත ප්‍රදේශ කළ හැකි බිම් නෙමෙයි. එහෙම තැන් තියෙනවා, මම එකතු වෙනවා. ඒ තරමට දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂිත ප්‍රදේශ බවට පත්වෙච්ච, ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ කිසිම ආකාරයක කෘෂිකර්මාන්තයක වෙච්ච නැති සුවිශේෂ මසුන්, සතුන්, වෙනත් ජීව විශේෂ, ශාක විශේෂ තිබෙන සුවිශේෂ කලාප තිබෙනවා. ඒක හඳුන ගන්න. එහෙම නැතුව කළුතර ඉඳලා මොරටුව දක්වාම, කොළඹ මායිම දක්වාම තියෙන මේ සියලුම පහත් බිම් එලෙසම ඒ ආකාරයෙන්ම ඔය ක්‍රමවේදයටම තියෙන්න ඕනේ කියලා කියන එක තර්කානුකූල නෑ, ප්‍රයෝජනවත් නෑ. ඔබතුමාගේ දැනගැනීමට මේ නිශ්චිත බිම් ප්‍රදේශය, මේ කියන බදුවිල ප්‍රදේශය පාරිසරික ආරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කළ යුතු බවට මේ වසරේ මුල ජනවාරි හෝ පෙබරවාරි මාසේ බණ්ඩාරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු විසින් යෝජනාවක් සම්මත කරගත්තා. ඒක සභාපතිවරයා මම ඔබතුමාට තොරතුරු දීපුවා. ඒ කාරණා නොකීම ගැන මම කනගාටු වෙන්නේ නැහැ. ඉතින් ඒක එහෙම නෙවෙයි. ඒ පිළිබඳව ඒ නිලධාරීන් විසින් යම් යම් පියවර ගෙන තිබෙනවා.
දැන් අවසන් කරන්න. දැන් අවසන් කරන්න.
ගරු සභාපතිතුමනි, පරිසරය රැකිය යුතුයි, රටේ නීතිය රැකිය යුතුයි, ඒ වගේම මේ රටේ විශාල ඉඩම් හිඟයක් තියෙනවා. මේ රටේ සංවර්ධනයට සංචාර කර්මාන්තයට භාවිතා කළ හැකි වටිනා දර්ශනීය ඉඩම් තිබෙනවා. එනිසා නිසි සැලසුමක් තුළ පරිසරය, සතා සිවුපාවා, වගාව, අනිකුත් ජීව විශේෂ රැකෙන ආකාරයට සැලසුම් සහගත ක්‍රමවේදයක් තුළ මේ පහත්බිම් තෙත්බිම් ආරක්ෂා කළ යුතුයි, සංවර්ධනය කළ යුතුයි. එවැනි දිගුකාලීන දැක්මක් ඇති මෙහෙයුමක් කරන්නට බලයේ සිටින කාටත් ඥානේ ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි. ගරු ඇමතිතුමා, කැන්ත කරනවද ඇමතිතුමා?
ගරු සභාපතිතුමනි, ලලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා විසින් ගෙනෙන ලද, ගලපත්ති මන්ත්‍රීතුමා විසින් ස්ථිර කරන ලද, ප්‍රදේශයට සම්බන්ධ නියෝජ්‍ය ඇමතිතුමා විසිනුත් පිළිතුරු දුන් මේ කාරණය සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ විසින් මේ සභාවට ඉදිරිපත් කිරීම සඳහා අප වෙත ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් අදහස් ස්වල්පයක් විතරක් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් කියලා මම කල්පනා කරනවා. බණ්ඩාරගම, කිදෙල්පිටිය, බදුවිල පාරිසරික තෙත්බිම් කොළඹ හා කළුතර දිස්ත්‍රික්කවලට මායිම් වෙලා පිහිටලා තිබෙනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මෙම තෙත්බිමේ අක්කර 100ක පමණ ප්‍රමාණයක් සංචාරක නිවාස ඉදිකිරීමට හෝ බදු දීමට අදාළ කිසිම ව්‍යාපෘතියක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ හෝ මධ්‍යම පරිසර අධිකාරිය වෙත හෝ මේ දක්වා කිසිවක් ඉදිරිපත් කළ නැහැ. එවැගේම සභාපතිතුමනි, මධ්‍යම පරිසර අධිකාරිය මගින් බදුවිල තෙත්බිම් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් බවට පත් කරන්න පුළුවන්කම තිබෙනවා. නමුත් එහෙම කරන්න පුළුවන් බදුවිල තෙත්බිම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමෙන් පස්සේ ජාතික පාරිසරික පනත යටතේ නියමිත උපමානවලට අනුකූලව නම් බදුවිල තෙත්බිම් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් බවට පත් කරන්නත් පුළුවන්කම තිබෙනවා. ඒතර මේ දක්වා නිවාස ඉදිකිරීමට හෝ බදු දීමට අක්කර 100ක ප්‍රමාණයක් පිළිබඳව කිසිම දැනුම් දීමක්, කිසිම ඉල්ලීමක් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට ලැබිලත් නැහැ. අවශ්‍යතාවයේ තිබෙනවා නම් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් බවට පත් කිරීමටත් බදුවිල තෙත්බිම් භූමිය හැකියාවක් තිබෙනවා. ඒ පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් කරලා මේ පනත යටතේ නියමිත උපමානවලට අනුකූලව ආරක්ෂක ප්‍රදේශයක් බවට පත් කරන්න හැකියාව තිබෙනවා කියන එක මේ වෙලාවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් අදාළ ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා වෙනුවෙන් මම මේ සභාවට දැනුවත් කිරීමට කැමැතියි.
ස්තුතියි. ඔව්, ඩොක්ටර් නලින්ද ජයසිස් මහත්මයා.
ඔව්, බොහොම ස්තුතියි ඇමතිතුමා. දැන් මේ අදාළ හෝමගම සහ බණ්ඩාරගම ප්‍රාදේශ සභා දෙකත් ඉල්ලීමක් කරලා ඒකමතිකව සම්මත කරලා තිබෙනවා නම්, ගරු රජිත් පෙරරා නියෝජ්‍ය ඇමතිතුමා කියපු විදිහට බණ්ඩාරගම ප්‍රාදේශ සම්බන්ධයකට කමිටුවේදීත් මේ යෝජනාව අවිල්ල තිබෙනවා නම්, දැන් ජනතාවගේ ඉල්ලීමක් තිබෙනවා නම්, මම හිතන්නේ මේ දැන් අපි පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරපු යෝජනාවම ප්‍රමාණවත් වෙයි කියලා පරිසර අමාත්‍යාංශයට මේ පිළිබඳව සලකා බලන්න.
ඔව්, අනිවාර්යෙන්.
ඒක ඇමතිතුමා යොමු කරන්න. හොඳයි, බොහොම ස්තුතියි. මේ සභාව නැවත හෙට සවස 1ට රැස් වෙනවා.